මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඕකාසහං බන්තේ පිටරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්ගාහං කත්වා සීමන් දේතං බන්තේ සුතියං පියාන් බන්තේ පිටරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්ගාහං කත්වා සීමන් දේතං බන්තේ සතියම් පියාම් බන්තේ පිටරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං ආචාමි අනුග්‍රහං කත්වා සීමන් දේතනේ බන්තේ සතියම් ආචාමි සංවදේ නමස්කාරයි නමස්කාරයි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුදුද්දසං සුනිතුනං යත්ථ කාමනි පාතිනං චිත්තං රක්ඛේත මේ ධාවී චිත්තං භුත්තං සුඛාවහංති. සදහවත් පින්නතුනි, අනන්ත කාලයක් තිස්සේ සංසාරේ සැරිසරන සත්වෙන්ට සසර දුක් කෙලවර කර ගැනීමේ ඉතාමත්ම දුර්ලභ අවස්ථාව උදාවන්නේ පිළිගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණු අවස්ථාවේදී. මේ දුර්ලභ අවස්ථාවේ වටිනාකම හරි ආකාර තේරුම් ගත්ත හැම කෙනෙක්ම තමන් ලබාගත්තු බුද්ධෝත්පාද කාලයක ලබාගත්තු දුර්ලභ මනුෂ්‍යානුභාවයෙන් උපරිම ඵලය නෙලා ගන්න උත්සාහවත් වෙනවා, උනන්දු වෙනවා. සංසාර දුක ගැන කෙනෙකුට යම් පමණ සංවේගය තිබෙනවා නම් ඒ පමණටම ඒ තැනැත්තා අප්‍රමාදීව ඒ අමා මහ නිවන් සුවය සොයාගෙන යනවා. ඒ වගේම යම් තාක් පරිත්‍යාගයක් ඒ සඳහා කරන්න තිබෙනවා නම් ඒ හැම එකක්ම කරන්න උත්සාහවත් වෙනවා. ඒ තමන්ගේ අධිෂ්ඨානය, අප්‍රමාදීව නිවන් දැකීමේ අධිෂ්ඨානය ඉෂ්ට කරගන්න හැකි කෙටිම මාර්ගයක් තිබඳු අය සොයනවා. අන්න ඒ වගේ අයට බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල කෙටි දේශනයකින්ම නිර්වාණ අවබෝධය කරන්න සැලැස්සුවා. අපි මේ අද මාතෘකා කළ ගාථාවක් ඒ වගේ ගාථාවක්. ඒකට හේතු වුණු කථාන්තරය, නිදාන කථාව දක්වන්නේ මෙහිමයි. සවැත් නුවර සිටියා එක්තරා සිටුවරයෙක්. ඒ සිටුවරයා තමන්ගේ කුලුපග ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවා, මට මේ සංසාර දුකින් මිදෙන්න අවශ්‍යයි, මේකට හොඳ ක්‍රමයක් කියන්නේ කියලා. මේ ස්වාමින් වහන්සේ සමහර විට සිටුවරයාගේ මට්ටමින්ම උපදෙස් දීම හිතලා වෙන්නේ නැති. කිව්වේ මොකක්ද? එහෙනම් දන් දෙන්න, සංඝයා වහන්සේලාට සිවුරු පූජ කරන්න, සිව්පසයෙන් උපස්ථාන කරන්න, ඒ වගේම තමන්ගේ ආදායම තුන් කොටසකට බෙදලා එක කොටසක් තමන්ගේ කර්මාන්ත ආදියට යොදන්න, ව්‍යාපාර කර්මාන්ත ආදියට, අනිත් කොටස අමුදරුවන් පෝෂණය කිරීම සඳහා යොදා ගන්න, තුන්වෙනි කොටස ශාසනේ පරිත්‍යාග කරන්න කියලා ඔය විදිහට උපදෙස් දුන්නා. ඒ සිටුවරයත් ඒ ආකාරයෙන්ම ඒ කටයුතු කරලා ඊළඟට නැවතත් ස්වාමීන් වහන්සේගෙන් අසනවා, මීටත් වැඩිය යමක් තියෙනවද මේ සංසාරයෙන් එතෙර වෙන්න උපකාර වෙන කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා තිසරණ සහිත පංචශීලය හොඳට රකින්න කියලා. හොඳයි, ඒකත් සම්පූර්ණ කරලා ඊළඟට සිටුවරය නැවතත් අහනවා, මීටත් ඉහළ යමක් තිබෙනවද කියලා. එහෙනම් දවසේ සමාදන් වෙන්නේ කිව්වා. නැවතත් ගිහිල්ලා ඇසුවාම තවත් ඉහළට මුකුත් කරන්න තියෙනවද කියලා. එහෙනම් ගිහිගෙන් ඉක්මනට පැවිදි වෙන්නේ කිව්වා. ඒ ආකාරයට මේ සිටුවරයා ශාසනීය පැවිදි වුණා. පැවිදි වුණාට මොකද ඒ අලුත් මේ භික්ෂුන් වහන්සේට ලැබුණු ආචාර්යයන් වහන්සේ ආභිධර්මික අභිධර්මය පිළිබඳ පරතරයට ගිය ස්වාමීන් වහන්සේ නමක්, ඊළඟට උපාධ්‍යායන් වහන්සේ හැටියට ලැබුණේ විනය පිළිබඳව පරතරයට ගිය විනයාධාර ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේලා දෙනමම මේ අලුතෙන් පැවිදි වුණු ස්වාමීන් වහන්සේට අභිධර්මයක් විනයක් හැම අවස්ථාවෙම බොහොම උත්සාහයෙන් උගන්වනවා. එතකොට ඉගෙනීම කියන එක අලුතෙන් පැවිදි වුණු කෙනෙකුට අවශ්‍ය තමයි. නමුත් මේ ඉතාමත්ම අප්‍රමාදීව දුක් කෙලවර කරගන්න බලාපොරොත්තුවෙන් පැවිදි වුණු මේ භික්ෂුන් වහන්සේට මේක කරදරයක් හැටියට වැටහුණා. ගමන්ගේ ආචාර්යයන් වහන්සේත් උපාධ්‍යායන් වහන්සේත් නිමක් නැතුව හැමතිස්සෙම අභිධර්මයක් විනයක් කියන නිසා තමන්ගේ භාවනාවට ඒ තරම් උදව්වක් කරන්නේ නැහැ කියලා. මේ නිසා ඇති වුණු කලකිරීම නිසා මේ භික්ෂුන් වහන්සේ හිතනවා, මම මේ දුක් කෙලවර කරගන්න හිතාගෙනයි ගිහිගෙන් ඉක්මල ගලී දුන්නේ, දැන් අත දික් කරන්නවත් ඉඩක් නැහැ, අවසරයක් නැහැ කියලා එහෙම කිව්වේ. ඒ අර වෙන මේ භාවනා ආදියට ඉඩක් නැහැ කියන එක. ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා ඒ ගැන කලකිරිලා ඊළඟට හිතුවා, මීට වඩා හොඳයි මම නැවතත් ගිහිගෙට ගිහිල්ලා මට පුළුවන් හැටියට මේ නිවන් දකින්න උත්සාහ කරනවා කියලා. සෛද්ද ගැන කලකිරිලා ඒ ගැන වෙන කෙනෙකුට කිව්වේ නැහැ. තමන්ගේ වත පිළිපෙත් පිළිබඳව කලින් තිබුණු නන්දුව නැතිව බලාගත්නම බලාගෙන ඒ සිටගත්නම සිටගෙන ඒ ශරීරයත් ඒ වගේම දුර්වල වුණා අර හිත ගොන්නස් නිසා. මේ தත්ත්වය දැකලා අර සාමණේර වහන්සේලා එහෙම ඇහුවා, මොකද මේකට වෙනකට හේතුව කියලා. ඒ භික්ෂුන් වහන්සේකට හේතුව කිව්වට පස්සේ ඒ කාරණේ ආචාර්ය උපාධ්‍යන් වහන්සේලාටත් දැන්නුවා. ඒ ආචාර්ය උපාධ්‍යන් වහන්සේලා මේ භික්ෂුවත් එක්ක බුදු පියාණන් වහන්සේ ළඟට ගියා, එකගෙන ගියා. බුදු පියාණන් වහන්සේ ඇසුහම කාරණය මේ භික්ෂුව ප්‍රකාශ කරනවා, මම මේ සතර දුක් කෙලවර කරගන්න අදහසින් මම පැවිදි වුණායි, මගේ ආචාර්යයන් වහන්සේත් උපාධ්‍යන් වහන්සේත් මේ විදිහට අභිධර්මයක් විනයක් නිතර නිතර අපට උගන්වනවායි මට හිතුණායි. මේ අත දික් කරන්නවත් අවතරයක් නැති තරම් සත්‍යයක් දැන් තියෙන්නේ, ඒක නිසා ගිහි වෙන්න ඕනේ කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවගෙන අසනවා, හොඳයි මහාන, වැඩි දෙයක් නැතත් එක දෙයක් රැකගන්න පුළුවන්ද කියලා. ඒ මොකද්ද කියලා ඇහුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහාන, මේ සිත පවණක් රැකගත්තොත් අනිත් දේවල් ඉබේටම රැකෙනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා තමයි අපි අර කලින් මාතෘකා කළ ගාථා ධර්මයේ වදාළේ, සුදුද්දසං සුනිපුනං යත්ථකාම නිපාතිනං චිත්තස්ස දමතෝ සාදු චිත්තං ගුත්තං සුඛාවහං. මේ ගාථාවේ අර්ථය මේධාවී කියලා කියන්නේ නුවණැති පුද්ගලයා. මේ නුවණැති පුද්ගලයා දැකීමට ඉතාමත්ම අපහසු වූ, සුදුද්දසං කියලා කියන්නේ දැකීමට ඉතාමත්ම අපහසු වූ, සුනිපුනං ඉතාමත්ම සියුම් වූ, චිත්තං රක්ඛේත සිත රකින්නේය, චිත්තං රක්ඛේත මේධාවි. මක් නිසාද? චිත්තං ගුත්තං සුඛාවහං, තත්නාලද සිත සැපගෙන දෙයි. බොහොම සරල වගේ බැලුවාම ගාථාව, නමුත් මෙතන කියවෙන හැටියට ඒ ගාථාව අහලම ඒ භික්ෂුන් වහන්සේ සෝවාන් වුණා කියලා කියවෙනවා. එතකොට මේ ගාථාව යම්කිසි ගැඹුරක් තිබෙන නිසා එහෙම වෙන්නේ නැත්තේ. අපි දැන් කල්පනා කරලා බලමු, ඉතින්ම මේ පතාන්තරය අනුවත් පතාන්තරය දිහා ඊළඟට සැලකිල්ල යොමු කරලා බලමු. ඊළඟට ඒ වගේම මේ ගාථාවේ තියෙන අර්ථයක් දැන් කතාන්තරයෙන්ම අපට පේනවා. මේ භික්ෂුන් වහන්සේ ඒ තමන්ගේ උද්‍යෝගය නිසා, අප්‍රමාදව මේ නිවන් දැකීමට තිබෙන උද්‍යෝගය නිසා, ඒ තමන්ගේ ආචාර්යයන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඉගැන්වීම පිළිබඳව දැක් වූ සමහර විට ඒ ස්වාමින් වහන්සේලා භාවනාව ගැනට වඩා අර පොතපත පිළිබඳව, එහෙම නැත්නම් මේ කාලේ පොතපත කියලා කිව්වට දැනුම පිළිබඳව පමණට වැඩිය කලකිල්ල දක්වන්නේ නැති බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, මහණෙනි, මේ ශාසනයේ අලුතෙන් පැවිදි වූ, මේ ධර්ම විනයට අලුතෙන් එකතු වන ඒ සංඝයා වහන්සේලා හැම දිනෙකම සතර සතිපට්ඨානයේ පිහිටවිය යුත්තාහ. ඒ අයට සතර සතිපට්ඨානෙ පුරුදු කරවිය යුත්තාහ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එක්තරා දේශනාවක ප්‍රකාශ කරලා තිබෙනවා. එයින් අපට පේනවා මේ පැවිද්දේ පදනම තමයි සතර සතිපට්ඨානෙ. ගුණ සතර සතිපට්ඨානය ගැන වැඩි කලකිරීමක් නැතිව අනිත් කටයුතු කළොත් ඒ අර ඉතාමත්ම උද්‍යෝගයෙන් නිවන් දැකීමේ අදහසින් අප්‍රමාදීව පැවිදි වෙන කෙනෙකුට ඒක බාධකයක් වෙන නිසායි බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේට සහනයක් හැටියට එක වැඩක් පමණක් කරන්න පුළුවන්ද කියලා ඇසුවේ. එහෙම ඒ කථාන්තරයෙන් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ඉතාමත්ම උපාය කෞශල්‍යයෙන්, කරුණාවෙන්, මහා කරුණාවෙන් එක්තරා උපායක් මගින් මේ ස්වාමීන් වහන්සේගේ හිත භාවනා මානසිකාරයකට යොමු කරන්නේ නැති මේ ගාථාව මගින්. මක් නිසාද? දැන් ඔය අභිධර්මය කියලා උගන්වන දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ සිතේ ඇති සියුම් බව පෙන්눔 කරන්නයි. සිත දැකීමට අපහසු දෙයක්. බොහොම මේ සිතේ ස්වභාවය බොහොම සියුම්. මේ පොතපතින් එහෙම නැත්නම් වෙන ඉගැන්වීම් වලින් කරන දක්වන්න උත්සාහ කරන දේ යෝගාවචර පින්වතෙක් භාවනාවට යොමුණු කෙනෙක් තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්නවා. මේ සිතේ ස්වභාවය ඉතාමත්ම සියුම් බව, මේ දැකීමට අපහසු බව භාවනා මානසිකාරය තුළින් යෝනිසෝ මානසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම තුළින් යෝගාවචරෙක් තේරුම් ගන්නවා. අර මුළු මහත් අභිධර්මයේම සාරය. ඒ වගේම යත්ථකාම නිපාතිනම් කියලා කිව්වේ සිත කැමැති කැමැති අරමුණෙහි වැටෙනවා. සිතෙහි ස්වභාවය තමයි ඒ කැමැති කැමැති අරමුණෙහි වැටෙනවා. යක්ඛකාම නිපාතින. අන්නේ කැමැති කැමැති අරමුණෙහි වැටීම වළක්වන්න තමයි මේ විනය නීති ආදී දක්වලා තිබෙන්නේ. කය වචන හික්මවීම සඳහා නේතුත් විනය නීති දක්වලා තිබෙනවා. එතකොට විනය කාර්යය කියන යක්ඛකාම නිපාතිනම් කියලා කියන කැමැති කැමැති අරමුණෙහි වැටෙන ස්වභාවය සිටේ. මෙන්න මෙබඳු වූ සිත තමයි රැකගති යුත්තේ කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. එතකොට ගාථාවේ අර්ථය සමහර විට ගැඹුරින් තේ සලකුණු නිසා වෙන්නේ නැති අර ස්වාමීන් වහන්සේට මාර්ගඵල අවබෝධය පවා ලබා ගන්න පුළුවන් වුණේ. දැන් අපි පොදුවේ මේ කාරණය ගැන කල්පනා කරලා බලනකොට මේ අපේ සිත පිළිබඳව මේ සිතේ තත්ත්වය සාමාන්‍ය ලෝකයා කය පිළිබඳව විශේෂුණත් සිතේ වැදගත්කම ගැන හිතෙමු කරන්නේ නැහැ. නමුත් මේ මුළුමහත් සංසාර බන්ධනිය පවතින්නේ සිත උඩයි. ඒක නිසා භාවනාවෙන් කෙරෙන්නේ මේ සිත ඉක්මවා ගැනීමයි, සිත රැක ගැනීමයි. ඒ සිත රැක ගැනීම සඳහා අවශ්‍ය වන කාරණය තමයි සති සම්පජඤ්ඤය. සිහියත් මනානුවණක් කියලා කියන්නේ, නැත්නම් සිහියත් දැනුවත් බවත් හැටියට සලකන ඒ අතීතයටත් අනාගතයටත් දුවන සිත, ඒ වගේම ලෝභයට ද්වේෂයට හැම දුවන සිත වර්තමාණයට ගෙනල්ලා උපේක්ෂාවෙන් සමාධිමත්ව ඒ සිත ශක්තිමත් කර අවස්ථාවේ තමයි මේ ජීවිතයේ ලෝකයේ යථා ස්වභාවය කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් වන්නේ විදර්ශනා ඥාන තුලින්. අන්න ඒක නිසා දැන් පළමුවෙන්ම සිත රැක ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඒ සති සම්පදන්න කියලා. මොකද සති ආරක්ෂකාරී කියලා කියනවා. යම්කිසි රථයක් ආරක්ෂා කර ගැනීම සඳහා සිටින රියදුරා වගේ සිතට ආරක්ෂකයා තමයි සතිය. සති සම්පජඤ්ඤය කියලා කියනවා සිහියත් මනානුවණක්, සිහිය සහ දැනුවත් බව. මේ සති සම්පජඤ්ඤය දියුණු කරගත්තු පමණට කෙනෙකුට ඒ සිතේ අර විසිරෙන ස්වභාවය නැති කරලා සමාධිය ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් සති සතුවත්ථානය තුළ තිබෙන එදිනදා ජීවිතයේ ඒ සිහිය සහ දැනුවත් බව දියුණු කර ගැනීම තුළින් කෙනෙක් පළමුවෙන් සමාධිය ඇති කරගන්නවා. ඊළඟට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා. අවබෝධ කර ගැනීමට පාවිච්චි කරන්නේ මේ තමා ළඟම තිබෙන කය, වේදනාව, සිත, සිතට එන අරමුණු කියන මෙන්න මේ කාරණා. මේවා පිළිබඳව ඒ වර්තමානයේ සිත පවත්වා ගැනීමෙන් සිත බලන්නේ හැමතිස්සෙම අතීතයට සහ අනාගතයට දුවන්න. කෙලෙස් පෙළඹවීම නිසා අතීතයටත් අනාගතයටත් දුවන සිත වර්තමානයේ රඳවාගෙන ඊළඟට ඒ සමාධිමත් කරගෙන ඊළඟට ඒ හැම දෙයකම ඇතිව පැවති නැති වී යන ස්වභාවය. ලෝකේ අපි අනිත්‍ය කියලා කියන දේ ටිකක් තව විස්තර සහිතව බැලුවොත් හැම දෙයක්ම ඇති වෙනවා, පේනවා. ඒකේ පැවැත්මක් හැටියට අපි සලකන යම්කිසි අවස්ථාවක් තිබෙනවා, ඊළඟට ඒක ගෙවි යනවා. ওই අවස්ථා තුනයි තිබෙන්නේ. එකක්වත් නිත්‍ය නැහැ. මේ தත්ය මේ කය පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන අරමුණු පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරන තැනැත්තාට අවබෝධ වෙනවා මේ සිතේ සියුම් බව. අන්න ඒක නිසා ඒ බුදු පියාණන් වහන්සේ වදාලා ඒ සති සම්පජඤ්ඤය තුලින් දැන් සාමාන්‍ය ඉරියව් පැවැත්වීම ආදී දිපව යන්නේ යමී දැනගනි, සිටියේ සිටියේ මී දැනගනි, හුන්නේ හුන්නේ මී දැනගනි, සයනය කරන්නේ සයනය කරන්නේ මී දැනගනි ආදී වශයෙන් ඉතාමත්ම සරල ආකාරයට ඒ දින දා පවත්වන ඉරියව් ඒවා පිළිබඳව දැනුවත් වීමයි. සිහිය යොදලා සිහිය සහ මනානුවණින් මේ දැනුවත් වීම. ඊළඟට යම් යම් ආකාරයකට තමන්ගේ කය පිහිටා තිබෙද ඒ ආකාරයෙන් වටහා ගනි. හැමතිස්සෙම ඒ තමන්ගේ ශාරීරිය පිහිටා තිබෙන ආකාරය, ගමන් කරන ආකාරය, ඒ දිහා බලා සිටීමෙන් මේක පිළිබඳව මේවා ඇතිව නැති වෙන ස්වභාවය, මේ ශාරීරිය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන අරමුණු පිළිබඳව මේවායි අනිත්‍ය ස්වභාවය ඉබේටම පේන්න පටන් ගන්නවා. ඒ සඳහා විශේෂයෙන්ම උපකාර වෙනවා මානසිකාර්ය මෙනෙහි කිරීම කියන එක. සති සම්පජඤ්ඤයෙන් යුක්තව මෙනෙහි කිරීම අවශ්‍ය වෙනවා. මෙන්න මෙතන තිබෙනවා වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙනකොට කෙනෙකුට පුළුවන් වෙනවා වේදනා ආදිය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ වගේම සංඥාවල්, ඒ අපි හැඳින්ීම් හැටියට සලකන දේවල් ඇතිව ඒවා උපදිනවා පේනවා, පවතිනවා පේනවා, නැති වී යනවා පේනවා. සිතිවිලි පවා ඇති වෙනවා පේනවා, පවතිනවා පේනවා, නැති වෙලා යනවා පේනවා. නමුත් මේ අවබෝධය එකපාරටම කෙනෙකුට ලබා ගන්න අමාරුයි. මක් නිසාද? සිතේ වංචනික ස්වභාවය නිසා. බොහෝ අවස්ථාවල් අපි දන්නවා දැන් ඔය සිතේ ක්‍රියාකාරීත්වය සමහර කෙනෙකුට හිතෙනවා දැන් මේ මම හිතනවා කියලා. නමුත් දන්නේම නැතුව ඒක හිතෙනවා වගේ. හිතනවා කියලා හිතුවට හිතෙනවා. හිත විසින් ඇදගෙන යනවා. හරියට කුළු කෙනෙක් වගේ මේ සිත. කෙලෙස් ඔස්සේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ අනුව මේ සිත යම්කිසි අරමුණක් ඔස්සේ දන්නේම නැතුව හුඟක් දුර දුවනවා. අන්න ඒක නිසා යම්කිසි සමාධි මට්ටමක ඉඳගෙන තමයි මෙනෙහි කිරීම කරන්න පුළුවන් වන්නේ. දැන් දුවන කුළු කෙනෙක් එකපාරටම අල්ලලා නවත්වන්න බෑ. යම්කිසි ගැම්මක් අවශ්‍යයි. අන්න ඒ සඳහා සාමාන්‍ය ක්‍රමයක් තිබෙනවා. සතර කමඨහන් මගින් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණ සතිය කියලා කියන ඒ ආරක්ෂක භාවනාවක් වශයෙන් දක්වන යම්කිසි සරල කර්මස්ථානයක් පුරුදු පුහුණු කිරීමෙන් ඒක ඒ සඳහා උපකාර කරගන්නේ කෙටි වචනයක්. දැන් බුද්ධානුස්සතිය නම් අරහං ආදී ඒ බුදු ගුණයෙන් එකක්. ඒක හැම අවස්ථාවකම සිතට මතු කර ගැනීමෙන් අර සිතේ විසිරෙන ස්වභාවය නවත්තලා සිත තැන්පත් කරගන්නවා. යම්කිසි කුසල් අරමුණකු ඒ සඳහා යොදාගන්නේ සිත කුසල් අරමුණක සමාධිමත් කරගන්න උත්සාහවත් වෙනවා. නිතර නිතර ඒ කෙටි වචනයක් යොදාගෙන දුවන සිත නතර කර ගැනීම, එහෙම නැත්නම් විසිරෙන සිත තැන්පත් කර ගැනීම සඳහා උත්සාහයක් යොදනකොට ක්‍රමක්‍රමයෙන් වඩ වඩා ඉක්මනින් ඒක කරන්න පුළුවන් බව කෙනෙකුට වැටහෙනවා. එතකොට ඒ බුද්ධානුස්සතිය තුළින් ඒ ශ්‍රද්ධාව වැඩින කෙනෙකුට මෛත්‍රිය තුළින් අර නිතර එන ද්වේෂ සිතිවිලි යටපත් කරන්න ශක්තිය ලැබෙනවා. අසුභය තුළින් රාග සිතිවිලි මර්ධනය කරන්න හැකියාව ලැබෙනවා. මරණ සතුටින් සංවේගය ඇති කරලා අප්‍රමාදව වැඩිහිය දෙන්න උත්සාහවත් කරනවා. මෙන්න මේ විශේෂ ගුණ තිබෙනවා සතර ආරක්ෂක භාවනාවල. මේවා එක එකක් සඳහා යම්කිසි කෙටි වචනයක් උපකාර කරගෙන මෛත්‍රිය සඳහා නම් සුවපත් වේවා. ඉදිනදා ජීවිතයේ ඒවා පුරුදු කරනකොට ඒ තුළින් හැම අවස්ථාවකම සිත අනවශ්‍ය දේවල් වලට දුවන අවස්ථාවල්ල සුවපත් වේවා කියන සිතිවිල්ලෙන් සිත එකඟ කරගන්නවා. ඒ විදිහට ඒ සමාධිය ඇති කරගත්තු කෙනාට ඊළඟට පුළුවන් වෙනවා ඒ සමාධි මට්ටම උපකාර කරගෙන නුවණින් යුක්තව දැන් යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් තෝරන්නේ නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් ලෝකයේ යම් යම් දේවල් හටගන්න නියම තැන අනුවම මෙනෙහි කිරීමයි. සාමාන්‍ය ලෝකයේ අපි මේ සංඥාවල් ආදිය මිරිඟුවකට උපමා කරලා තිබෙනවා බුදු පියාණන් වහන්සේ. මේ සංඥාවල් ඔස්සේ දුවන ස්වභාවයක් අපේ හිස්වල තිබෙනවා. ඒ මක්නිසාද අර ඈත පෙනෙන මිරිඟුව ඒක සත්‍ය දෙයක් හැටියට ගැනීම. නමුත් ඒක පිළිබඳ යථාභෝධය තියෙන්නේ මේ අපි මේ බලන තැන ඉඳලා ඒ පෙනෙන දෙයක් පමණයි. ඒක ඒ වගේ රැවටිලි ස්වභාවයක් තිබෙනවා. ඒක හෙළි වෙන්නේ මේක මේ තමන්ගේ සිත එහෙම නැත්නම් තමන්ගේ ඇස හා සම්බන්ධ එක්තරා මුලාවක් කියන එක වටහා ගැනීම. අන්න ඒ වගේ මේ යෝනිසෝ මනසිකාර්යය තුළින් මේ මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට පුළුවන් වෙනවා මේ අවිද්‍යාව කියලා කියන මේ මුලාවෙනුත්, තණ්හාව කියලා කියන මේ දැඩි බන්ධනෙනුත් මිදෙන්න. මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීම සඳහා ඒ කරන ක්‍රමය තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ ආනාපාන සතිය වදාරලා තිබෙන්නේ, ප්‍රකාශ කරලා තිබෙන්නේ විතර්ක කැපීම සඳහා, සිතිවිලි කපා හැරීම සඳහා. තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයේ තමා සමග නිතරම සිටින තිබෙන මේ දෙයක් ඒක පිළිබඳව සිහිය යොදලා ආනාපාන සතිය කියලා කියන්නේ ආශ්වාසය හා ප්‍රශ්වාසය පිළිබඳව යෙදූ සිහියයි. ඒ සිහිය පිහිටුවා ගන්නවා ඒ ආශ්වාස ප්‍රශ්වාස හැපෙන තැන. එතෙන් තැනතිස්සෙම සිත ගෙන අතරේ අර විසිරෙන දේවල් විසිරෙන සිත ක්‍රමක්‍රමයෙන් මර්ධනය කරනවා. බොහෝ විට විසිරෙන්නේ මේ පංචේන්ද්‍රියන්ට ඇස කන නාසය දිවකය කියලා කියන මෙන්න මේ වාට එන අරමුණු ඔස්සේ. ඒ අරමුණු සාමාන්‍යයෙන් හිත ඇදගෙන යන්නයි බලන්නේ. ලෝභය අනුව හෝ ද්වේෂය අනුව හෝ මෝහය අනුව. එතකොට ඒ දුවන දිවිල්ල නැවැත්වීම සඳහා කරන උපක්‍රමය මොකක්ද? සාමාන්‍යයෙන් මේ යෝගාවචරයා දකින දේ පිළිබඳව ඒවා ඒ නිමිති අරගෙන ඈතට යන්නේ නැතිව රූපයක් රූපයක්, සද්දයක් සද්දයක් ආදී වශයෙන් කෙටියෙන් දෙවරක් මෙනෙහි කිරීමෙන් අර දුවන සිත එතනින්ම කපලා කපා හැරලා එහෙම නැත්නම් ඒ කඩලා නැවත අර කමඨහනට ගියා ආනාපාන සතියට. අන්න ඒ විදිහට මේ මෙනෙහි කිරීම තුළින් කරන්නේ අර සංඥාවල් ඔස්සේ දුවන සිත ඒ සංඥාවල් අනුව ඊළඟට විතර්ක වැඩෙනවා, හිතිවිලි වැඩෙනවා. ඒ හිතිවිලි වලින් තමයි කෙලෙස් ඇදගෙන ඉන්නේ. දැන් අය නීවරණ ධර්ම කියලා කියන සිතේ සමාධිය වළක්වන, අවබෝධය වළක්වන ධර්ම පහක් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා කාමච්ඡන්ද කියලා කියන කාමසිතවිලි ආදිය, ව්‍යාපාද කියලා කියන ද්වේෂසිතවිලි, කාමච්ඡන්ද ව්‍යාපාද, තීන මිද්ධ කියලා කියන සිතේ අලසකම නිදිමත ගති ආදිය, ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියලා කියන සිතේ විසිරෙන ස්වභාවය සහ පසුතැවිලි ආදිය, ඊළඟට විචිකිච්ඡා කියලා කියන දෙගිඩියාව. මෙන්න මේවා බොහෝ විට මේ විතර්ක තුලින්මයි මේ කෙනෙක් ඒවාට නතු වෙන්නේ. ඒ විතර්ක ඇදගෙන ඉන්නේ ඔන්න ඔය නීවරණයි. ඒක නිසා මෙන්න මේ නීවරණ ධර්ම නැති වුණ අවස්ථාවේ තමයි සිත හරියට සමාධිමත් වෙන්නේ. යම්කිසි ඒ සඳහා උපකාර වෙනවා කුසල ආරම්මණයක්. ඉතින් අර සතර කමඨහන් වඩලා යම්කිසි සමාධියක් ඇති කරගත්තු පුද්ගලයාට පුළුවන් ආනාපාන සතිය වඩන අතරේ අර දුවන සිත ක්‍රමක්‍රමයෙන් නතර කරලා මේ සිතේ ඇතුළත තත්ත්වය අවබෝධ කරගන්න. සිතේ සියුම් බව, සිත සියුම්ය කියලා මෙතන ප්‍රකාශ කරේ, දැකීමට අපහසු කියලා ප්‍රකාශ කරේ. මේ සිතේ එක්තරා කියන මායාකාරී බව, විඥාණය මායාවක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. මායාවක් කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්නුම් කරන එක. මායාකාරී විඥාකාරී කරන්නේ නැති දෙයක් ඇති හැටියට මාව පෙන්නන එකයි. මේ අපේ සිත් වල තිබෙන එහෙම ශක්තියක් නැක්ස් කැටි කරලා වගේ පෙන්නුම් කරනවා. ඒකට මෙන්න මේ සිතේ தත්ත්වය දැකීම අපහසු වෙන්නේ මේ මායාව නිසා. මේක හෙලි කරගන්නේ කොහොමද? බුදු කෙනෙක් තමයි මේකට මාර්ගය දක්වන්නේ. දැන් ඒ අවබෝධය, මේ ලෝකයේ தත්ත්වය පිළිබඳව, ජීවිතයේ தත්ත්වය පිළිබඳව අවබෝධය මෝරනකොට විදර්ශනා ඥානෝස්සේ යම් කෙනෙකුට අවබෝධ වෙන්න ඕන. මෙතන මමයේ මාගේ කියලා ගත්තට මොකද මෙතන තිබෙන්නේ? නාම ධර්ම සමූහයක් රූප ධර්මස්. නාම රූප කියන දෙක විතරයි කියලා. නාම ධර්ම හැටියට සඳහන් කරන්නේ ඒ දක්වල තිබෙන්නේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාර ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙන්න මේ පහයි. නාමය කියලා කියන මේ අපි යමක් හඳුනා ගැනීම සඳහා උපකාර කරගන්න මේ සිතේම තිබෙන ගම් යම් ශක්තිය. ඒකට වේදනාව කියන එක කවුරුත් දන්නවා, විඳීම. ඊළඟට වේදනා සංඥා කියලා කියන්නේ හැඳිනීම. යමක් වින්දනයක් තිබෙනවා, ඒ අනුව ගිය හැඳිනීමක් තිබෙනවා. ඊළඟට ඒ වගේම ඒ ගැන චේතනා වශයෙන් යම් යම් ඒ සඳහා ඒ පිළිබඳව කළ යුතු දේවල් පිළිබඳ චේතනා ශක්තියකුත් තිබෙනවා අපේ හිත්වල. ස්පර්ශය, ඒවායේ හැපීම ගැටීම පිළිබඳ අවබෝධයක්. ඊළඟට මානසිකාරය, මෙනෙහි කිරීම. මෙන්න මේ කාරණා පහ අපට පුළුවනි උපමාවල් මාක් වශයෙන් දක්වනවා නම් හරියට අපේ අතේ ඇඟිලි පහ වගේ, වේදනාව ඇඟිල්ල වගේ, සංඥාව හරියට මුදු ඇඟිල්ල, එහෙම නැත්නම් වෙද ඇඟිල්ල වගේ, චේතනාව මැද ඇඟිල්ල වගේ, ස්පර්ශය දබර ඇඟිල්ල වගේ, මානසිකාරය මේ මහබට ඇඟිල්ල වගේ. මෙන්න එතකොට මේ මෙතන තිබෙන්නේ මේ නාම ධර්ම පහෙන් අපි දැන් මානසිකාරය ගැන කලින්ම සඳහන් කළා. මානසිකාරය උපයෝගී වෙන බව, උපකාර වෙන බව මේ ලෝකයේ එහෙම නැත්නම් ජීවිතයේ අදාහ තත්ත්වය අවබෝධ කරගන්න. මේක අපි උපමාවකට ගත්තොත් දැන් අපි දන්නවා සමහර මිනී මැරුම් නඩු අපරාධ වලදී එහෙම විත්තිකරුවන් හැටියට අල්ලගන්න අයගෙන් එක්කෙනෙකුට සමාව දෙන්න සිද්ධ වෙනවා. වෙන සාක්ෂි නැත්නම්, වෙන කෙනෙක් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් නඩු අහක දාන්න වෙන නිසා විත්තිකාරයින්ගෙන්ම එක්කෙනෙකුට ඒ උසාවියෙන්ම සමාව දීලා රාජ්‍ය සමාවක් වගේ දීලා ඒ තැනැත්තාගෙන් ඒ කාරණා අහගන්නවා. අන්තිමට ඒ සාක්ෂි දීලා ඉවර වෙනකොට ඒ වරදට තමනුත් හමු වෙන බව හෙළි වෙනවා. නමුත් කොහොම හරි නඩුව ඔප්පු වෙනවා, කාරණේ හෙළි කරගන්නවා. අන්න ඒ වගේ මෙතන මේ නාම රූප ධර්මය අපිට තේරුම් ගන්න තිබෙන්නේ. නමුත් මේක තෝරගන්න උපකාර කරගන්නේ අපි අර මානසිකාර කියන ධර්මය. අපි ඒක දැන් උපමා කරේ මහපටැඟිල්ලට. මේ උපමාව අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න මහපටැඟිල්ල අපේ අතේ ක්‍රියාකාරීත්වය ගැන හිතලා බලනකොට අපේ ඇඟිලි වල ක්‍රියාකාරීත්වය මහපටැඟිල්ල සුළඟිල්ල එක්ක අර වෙදැඟිල්ල මැදැඟිල්ල සබරැඟිල්ල එහෙම එකක් එක්කත් සම්බන්ධකම් පවත් වෙනවා. මහපටැඟිල්ල තමයි ඒව පිළිබඳව සාකි කියන්න පුළුවන් තැනැත්ත. අන්න ඒ වගේ මේ මානසිකාරයේ ශක්තියක් තිබෙනවා. මනධිකාරය වේදනාවට යොමු කරනවා, සංඥාවට, චේතනාවට, ස්පර්ශයට, මේවට යොමු කරලා ඒවා යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඔය ටික බුදු පියාණන් වහන්සේ මතු කළ දුන්නේ. එතකොට නාම රූප ධර්මයන් කියලා කියන එක අපි තේරුම් ගන්නේ වෙන බාහිර වාසිකාරයක් අරගෙන නෙවෙයි, මේ මානසිකාරය කියන ධර්මය තුලින්මයි. නමුත් මෙතන වෙනස තිබෙන්නේ දැන් සාමාන්‍ය ලෝකයා මෙනෙහි කිරීම කරන්නේ වැරදි ආකාරයට. ඒකට කියන ධර්මයේ අයෝනිසෝ මානසිකාර කියලා. වැරදි විදිහට මෙනෙහි කිරීම. දැන් අර මිරිඟුව ගැන කිව්වනම් මොෙක් ඒ මිරිඟුව යන හිතන්නේ ඈත තියෙන පෙනුම ගැන සැලකන්නේ වතුරක් කියලා. එහෙම හිතාගෙන මොහා දුවන්නේ. නමුත් නුවණැති පුද්ගලයා සලකනවා මේක මේ මගේ ඇස්වල පෙනීමේ අඩුපාඩුවක් නිසා මේ කාලගුණික දේශනාවේ හේතුන් නිසා පේන දර්ශනයක් පමණයි කියලා දුවන්නේ නැහැ නවතිනවා එතනම. නැවතිලා කාරණේ සලකලා බලනවා. අන්න ඒ වගේ මේක හටගන්න තැන ගැන හිතීම තමයි යෝනිසෝ මනසිකාර කියලා ගන්නෙ. ඒකටම නුවණින් මෙනෙහි කිරීම කියලා කියනවා. නිසි ආකාර මෙනෙහි කිරීම. අන්නේ ඒ විදිහට දැන් මෙතන මනසිකාර කියන නාම ධර්මය අපි උපකාර කරගත්තට මොකද ඒක අයෝනිසෝ වශයෙන් නෙවෙයි යෝනිසෝ වශයෙන්. ඒක හරියට අර ඒ නඩුවක සාක්ෂි දීම සඳහා විත්තිකාරිකුට එහෙම සමාව දුන්නට පස්සේ ඒ තැනත්තා රජයේ නැත්නම් ඒ කලින් ඒ අර බොරු සාක්ෂි වගේ නෙවෙයි මේ දැන් සම්පූර්ණ සත්‍ය කියන්නේ බැඳිලයි ඒ විදිහට සමාව ලබා ගන්න. සම්පූර්ණ සත්‍ය ප්‍රකාශ කරන්න ඒකට පොරොන්දු වෙලයි කෙනෙකුට එහෙම සමාව දෙන්නේ. පොරොන්දු කර වෙන. අන්න ඒ වගේ දැන් මෙතෙන්දි මානසිකාරය අපි යොදන්නේ යෝනිසෝ මානසිකාරයෙන්. මේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා. අන්න එහෙම යොදාගත්තු මානසිකාරය තුලින් තමයි විදර්ශනා ඥාන අපි මතු කරගන්න උත්සාහවත් වෙන්නේ. මේ මේවා ගැන ඇතිව නැති වෙන ආකාරය මෙනෙහි කරනකොට පේනවා මෙතන දතියුත්තක් නැහැ. මෙතන තිබෙන්නේ නාම ධර්ම සමූහය රූප ධර්ම කියලා කියන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතුන්ගෙන් මවාපාන දෙයක් තමයි රූපය කියලා කියන්නේ. මෙන්න මේ ටිකයි මෙතන තිබෙන්නේ. නාම ධර්ම සමූහයකුත් රූප ධර්ම ටිකක්. මේ විදිහට අවබෝධය මෝරනකොට තමයි අර සක්කාය දිට්ඨිය කියලා කියන දැඩිව ගත්තු මමිය මාගේ කියන දෘෂ්ටිය ක්‍රමක්‍රමයෙන් බිඳිලා යන්නේ. මේක එතකොට තමන්ටම අපත්‍යත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා බුදු පියාණන් මහසේ වදාළ ආකාරයට තම තමන් විසින්ම මේ தත්ත්වය අවබෝධ කරගත යුතුව තිබෙනවා. මේක අවබෝධ කරන තාක් මේ සංසාර බන්ධනය කර්ම බන්ධනය පවතිනවා. මේ සංසාරයේ භයානකත්වය කොයිතරම්ද කියතොත් මේ අපේ සිත්වල එකතු වෙලා තිබෙනවා. අනන්ත කාලය දීර්ඝ කාලයක් මේ සංසාරයේ රැස් කරගත්තු කර්මවල බීජ. ඒ කර්ම බීජ කොයිතරම් ප්‍රබලද කියතොත් නැවත නැවතත් විපාක වාරගෙන දෙනවා. ඒ අතීතයේ කරන ලද කර්ම නොයෙකුත් ආකාරයට අපේ චිත්ත සංතානය තුලින් මතුවෙලා ඒවා මේ පංචේන්ද්‍රියන්ගෙන් ගලාගෙන යනවා. ඇස පිළිබඳව එකතු කරගත්තු කර්ම රාශිය ඒ අවස්ථානුකූලව මතුවෙලා ඒකට ඇස නතු කරගෙන තවත් කර්ම රැස් කරනවා. එතකොට මෙන්න මේ ටිකේ තියෙන්නේ අවිද්‍යාවේ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වයයි. අපි නොදැනුවත් අපි දන්නේ නැහැ මේවා කර්මයක් බව. මේ කර්මයෙන් සිද්ධ වෙන බව අපි දන්නේ නැහැ. දැන් බොහෝ විට අපිට කර්මානුරූපව එළඹෙන දේවල් අපට අවබෝධය නැති නිසා ඒවා තේරුම් නොගෙන අපි ඒවායින් නැවත නැවතත් කර්ම රැස් කරනවා. මුළු මහත් සංසාරය ගැන හිතලා බලනකොට මේක තියෙන්නේ දඟලීම් සහ දඟලීම් ගොඩක් කියලා කියන්න පුළුවන්. මේ සංසාරයේ අනන්ත කාලයක් අපි දඟලලා තිබෙනවා. දඟලීම් කියලා කියන්නේ මේ දඟලීම කෙරෙන්නේ මේ කර්ම රැස් කිරීමෙන්. මම මේ මාගිය කියන හැඟීම උඩ මේ ශාරීරිය අනු හෝ අනිකුත් දේවල් පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ ගොඩවල් පහ මම මේ මාගිය කියලා ගන්නා තාක් ඒවා පිළිබඳව ඇඳුම් ගැටුම් මුලාවීම් වශයෙන් අපි නොයෙකුත් මේ චේතනා වශයෙන් අපි නොයෙකුත් කර්ම රැස් කර ගන්නවා. ඒ කර්ම රැස් කරගෙන ඊළඟට ඒවායේ විපාක විඳිනකොට අපි දන්නේ නැහැ මේවා විපාක බව. අපි සමහර විට ඒවා සඳහා ඒවාට උපකාර වෙන අය පිළිබඳව ද්වේෂය ඇති කර ගන්නවා. ඒවා පිළිබඳව ගැටෙනවා. අන්න ඒ විදිහට ඒ කෙලෙස් මතුවීම නිසා අර ඒ දඟලීම් සමූහයේ ඒ දඟලීම් නැවතත් දඟලීම් සමූහයක් ඒකෙන් ඇති වෙනවා. ඒ කියන්නේ විපාක වාරයනකොට ඒ වායින් තවත් කර්ම රැස් කර ගන්නවා අවිද්‍යාව නිසා, යථා අවබෝධය නැති නිසා. ඒ වෙනුවට අර නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය දියුණු වෙනකොට කෙනෙකුට තේරෙනවා මෙතන තිබෙන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා සිදුවන ක්‍රියාවලියක් පමණයි. ක්‍රියා සමූහයක් පමණයි. කියන අවබෝධය නිසා ඒ සිත තුළ දැඩිව ඒවා ගැනීමෙන් ඇති කරගන්න කර්ම රැස් වෙන්නේ නැහැ. ඔන්න ඕකයි විමුක්තිය සඳහා උපකාර වන්නේ. මේ සංසාර බන්ධනෙන් මිදීමට නම් මෙතන මේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව හරි අවබෝධයක් ඇති කර ගන්න ඕන. අර නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය කියලා කියන්නේ ඒකයි. මෙතන මමෙක් මාගේ කියලා ගන්න දෙයක් නැති බව. ඒක අවබෝධයෙන් ඕන ප්‍රත්‍යක්ෂ වශයෙන්. වෙන කෙනෙක් කිව්ව පළියටවත් පොතක තියෙන පළියටවත් නෙවෙයි. මේ විදිහට යම්කිසි සමාධි මට්ටමක පිහිටලා යෝනිසෝ මනසිකාර වශයෙන් විදර්ශනා මනසිකාරය තුලින් මේ වායථා ස්වභාවය මේ හැම දෙයක්ම ඇතිව ප්‍රවති නැති වෙන දේවල් බව අවබෝධ කර ගැනීම තුලින් තමයි කෙනෙකුට විමුක්තිය සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ. එතකොට මෙන්න මෙතන මේ කාරණා ටික තමයි අපි මේ අපේ ජීවිතයක පරමාර්ථය හැටියට සලකන් දෙන්නේ. මේ අවබෝධය නැති තාක් අනන්ත කාලෙ දීර්ඝ කාලයක් මේ සංසාරයේ නැවත නැවතත් කර්ම රැස් කරමින් ඒ අනුවම ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන මේ සාංශාරික දුක්ඛ සමූහයට මුහුණ දෙමින් අපට මේ සංසාරයේ ගමන් කරන්නට වෙනවා. මෙන්න මේ අවබෝධය ඇති කර ගැනීම සඳහා අපි එදිනදා ජීවිතයේ යම් කිසි උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. යම් කිසි පරිත්‍යාගයක් කරන්නට ඕන. දැන් අර සිටුවරයා ඒ තමන්ගේ සිටු සම්පත් ඔක්කොම ඇතහැරලා ඊට පැවිදි වුණේ. ඒතරම් අර බලවත් ඕනෑකමක් බලවත් ඡන්දයක් නිසා. අනිත් වගේ අපි කල්පනා කරන්න ඕන බුද්ධෝත්පාද කාලයක ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයේ තව නොයෙකුත් දේවල් නොයෙකුත් පරමාර්ථ තිබෙන්න පුළුවන් කළ හැකි දේවල් තිබෙන්න පුළුවන්. නමුත් මේ සංසාරයෙන් මිදීමට ඇති ඉතාමත්ම දුර්ලභ අවස්ථාව මේක හැටියට හිතනවා නම් කෙනෙකුට කරන්න තිබෙන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ භාවනාව තමන්ගේ සිත භාවනාවමය වශයෙන් දියුණු කරලා මෙන්න මේ අවබෝධය ලබා ගැනීමයි. පළමුවෙන්ම යම් කිසි සමාධි මට්ටමක් අර සරල කර්මස්ථානයක් මගින් මෛත්‍රී බුද්ධානුසුති අසුභ මරණ සති ආදී යම් කිසි කර්මස්ථානයක් තුළින් එදිනදා ජීවිතයේ සමාධියක් ඇති කරගන්න අතර සතර සතිපට්ඨානයට අනුව සිහිනුවණින් ඒ හැම දෙයකම ඉරියව් පැවැත්වීම ආදී කටයුතු ඒවා සතියෙන් කිරීමෙන් මේවා ඇති අනිත්‍ය ස්වභාවය වටහා ගන්නට ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තම තමන්ම අවබෝධ කරගත යුතු කාරණා. ඒකට උපකාර වෙන ටික තමයි මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ධර්ම සමූහය අවබෝධ කරගන්නට එදිනදා ජීවිතයේදී සතර සතිපට්ඨානෙන් ආරම්භ කරලා ඊළඟට සම්මප්පාදාන කියලා කියන වීරිය තමන්ගේ චිත්ත සංතාණය ඇති කරගෙන අනිකුත් අර ඉද්ධිපාද කියලා ධර්ම ඒවා දියුණු කරගෙන තමයි කෙනෙකුට මේ ක්‍රමක්‍රමයෙන් මේ විදර්ශනා ඥාන මතු කරගන්න පුළුවන් වන්නේ. සාමාන්‍යයෙන් තමන් හිතුවට වඩා කලින් මේවා මතු කරගන්න සමහර කෙනෙකුට පුළුවන් වෙනවා. අතීත සංස්කාරේවා මේ ක්‍රියාත් කරගත්තු භාවනා ශක්තිය අපේ චිත්ත සංතාණ තුළ රැස් වෙලා තිබෙනවා. අන්න ඒ සඳහා යම් කිසි උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. ඒබඳු උත්සාහයක් නැතුව ඉබේට මේ මතු වෙන්නෙත් නැහැ. විදර්ශනා ඥාන හැටියට අපි සලකන මේ අනිත්‍ය දුක්ඛනාත් අනිත්‍යතාව පිළිබඳ ගැඹුරු අවබෝධය විදර්ශනා ඥාන වශයෙන් මෝරනකොට මෙතන තිබෙන්නේ මේ උද්‍යබ්බය ඇතිවීම සහ නැතිවීම කියන දෙක බව පේනවා. සාමාන්‍යයෙන් උදය වය කියන එක අපි මේ ලෝකේ ඉර පායනවා පේනවා, ඉර බහිනවා පේනවා. අන්න ඒ වගේ මේ අපේ හැම දෙයකම අපේ කය පිළිබඳවත් පිටිවිලි පිළිබඳවත් මේ හැම එකකම ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙනවා. මේ ඇතිවීම සහ නැතිවීම තුළ ඒ පිළිබඳ අවබෝධය නැති නිසා අපි නිත්‍ය හැකියට සලකනවා මේ හැම දෙයක්ම. දැන් ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකයේ ඇත්තේ හිස් බවක් කියලා. ඒක කෙනෙකුට කිව්වට හිතා ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ උපමා කරලා තිබෙනවා මේ අපි ඇස කන නාසය දිව කය සිත කියලා කියන මේ ආයතන හය, මේ ඉන්ද්‍රිය හය ආශ්‍රයෙන් අපි ආයතන කියලා වචනයක් මේ ධර්මයේ තිබෙනවා. මේ ආයතන හයම හිස් කියලා. කොයිතරම්ද කියද පාළු ගම් හැටියට දකින්නේ කියලා. පාළු ගමක් කියලා කියන්නේ ඒ ගමේ මිනිසුන් පලා ගියාමයි. කවුරුවත් නැහැ ඒ ගමේ. අන්න ඒ වගේ මේ අසකනාතය දිවකය සිත කියන මේ එකකවත් මමේ මාගේ කියලා ගත හැකි දෙයක් නැත. ඒ අර්ථයෙන් මේක ශූන්‍යයි හිස්ස කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට මේ පාළු ගම් හැටියට දකින්න පුළුවන් වන්නේ අර මානසිකාර්ය තුළින්මයි. මේ ඇසට එන ඇසට හමු වන රූපය මේවායේ ගත යුතු කාර්යයක් නැත. ඒ වගේම කනට ඇසෙන ශබ්දය මේ හැම එකකම ඒ ඇතිව පැවති නැති වෙන ස්වභාවයක් ඇරෙන්න වෙන දෙයක් නැහැ. නමුත් මෙතන සිදුවෙන්නේ මොකද්ද? ඒ අවබෝධය නැතිකම නිසා උපාදාන කියලා කියන අල්ලා ගැනීමක් සිදුවෙනවා. මමයේ මාගේ කියලා අල්ලා ගන්නවා. මමයේ මාගේ කියලා අල්ලා ගන්න තාක් ඒ අල්ලා ගැනීම නිසා තමයි අර කර්ම හිම රැස් වෙන්නේ. දීර්ඝ කාලයක් කෙනෙක් සංසාරයේ ගමන් කරන්නේ. ඒ මමයේ කියලා හිතෙන් මවාගත්තු ඒ සත්කාය දෘෂ්ටි අනුව කෙනෙක් නැවත නැවත සංසාරයේ උපදිනවා. නමුත් මෙතන තිබෙන්නේ දැන් අපි දන්නවා දැන් කඹයක් අඹරනකොට කටවල් කීපයක් සහිත කඹයක් අඹරනකොට වැරදීමක් ඉන්නෝ දෙන්න දෙපැත්තේ ඉන්න දෙන්න එක පැත්තකටම අඹරන්නේ කඹය. නමුත් ඒ අතරතුර සාමාන්‍යයෙන් එක පැත්තකටම කඹය අඹරන්න හදනවා නම් කවදාවත් දඟ වැටෙන්නේ නැහැ. නමුත් මැදින් කවුරුවත් ඇවිල්ලා අල්ලගත්තොත් එතන කඹයක් වගේ දෙයක් අඹරෙනවා. කඹයක් වගේ දෙයක් අඹරෙනවා. මේක වෙන්නේ අර මැදින් අල්ලගත්තු නිසා. අන්නේ වගේ හැම දෙයක්ම ලෝකේ කරකැවෙනවා. හිතත් කරකැවෙනවා. ඒ ලෝකේ අනිකුත් හැම දෙයක්ම කරකැවෙන දේවල් කියලා හිතන්න පුළුවන්. ඒ තරම් ඒවා රෞම යනවා. එහෙම නැත්නම් මේවා ඇතිව නැති වෙන ස්වභාවයක් තිබෙනවා. ඇතිවීමත් නැතිවීමත් අතර එක්තරා චක්‍රයක් තිබෙනවා. ඒ කරකැවීම එහෙම නැත්නම් ඒ දැඟලීම තුලින් දෙයක් හැටියට අපට අවබෝධ වෙන්නේ අර අල්ලා ගැනීම නිසා. හරි එක පැත්තටම ඇඹරින්න හැරියා නම් එතන ඇඹරීමකුත් නැහැ. මොකද නැදී නල්ලගත්තේ නැති තාක් ඒක ඇඹරින්නෙත් නැහැ. නමුත් අර අල්ල ගැනීම නිසා එතන දෙයක් හැටියට පේනවා. මේක අතහැරි අවස්ථාවේදී එහෙම් පිටින්ම මේක ශූන්‍යත්වයට වැටෙනවා. අන්න ඒ විදිහ දෙයක් තමයි දැන් අපිට බොහෝ අවස්ථාවල ධර්මයේ සඳහන් වෙනවා. ඇතම් කෙනෙක් ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව දිනු ඇතම් කෙනෙක් බුදු පියාණන් වහන්සේක ගාථා පදයක් ප්‍රකාශ කරනකොට සෝවාන් ආදී මාර්ග ඥානව අවබෝධ කරගත්තා කියලා. මක් නිසාද මේකට හේතුව මොකද? අර සිතේ තියෙන උපාදානයේ ඒ දැඩිව අල්වා ගැනීම ශක්තිය එකපාරටම ගිලිහි ගියා. යම් අවස්ථාවක මේ පංචස්කන්ධය කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන අපි මේ හිතෙන් අල්ලගෙන සිටින ඒ ගොඩවල් පහ අතහරින තරමට බලවත් අවබෝධයක් ආවනම් අන්න ඒ අවස්ථාවේ අර කඹය ලිහිලා ගියා වගේ කඹයක් හැටියට පෙනුනු දෙයි ලිහිලා ගියා වගේ එහෙන් පිටින්ම මේක යථා තත්ත්වය අවබෝධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ලෝකයා සත්‍ය හැටියට සැලකනදී ආර්යයන් වහන්සේලාට බුදුවරුන්ට අසත්‍යයි. ආර්යයන් වහන්සේලාට සත්‍ය හැටියට පෙනෙන්නේ ලෝකයාට අසත්‍යයි. මේක බැලුවාම මහ පුදුම කියමනක්. පරස්පර විරෝධී වගේ ලෝකේ අපි මක් නිරාද මේකට හේතුව ලෝකයා ජීවත් වෙන්නේ මුලාවක් තුල, අවිද්‍යාවක් තුල. අපි ඒක පිළිගන්න කැමති නෑ. සමාජය හැමතිස්සෙම බලන්නේ ඒ මුලාව අවිද්‍යාව මේක ඉස්මතු කරලා මේකෙන්ම මේක අර වවාගෙන කන්නා වගේ වැඩක් මෙතන තිබෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේලා ලෝකේ උපදින්නේ මෙන්න මේ මුලාවෙන් අපේ සිත මුදා ගැනීම මාර්ගය දැක්වීමට. මේ මුලාව ඇතැම් නුවණ දියුණු කෙනෙක් ඉතාම ශීඝ්‍රයෙන් නැති කරගත්තා. අර ශූන්‍යත්වය මේවා පාළුගම් බව අවබෝධ කරගත්තා. ඇහැ පාළුගම, කන පාළුගම, නැහැ පාළුගම. මොකද මේ පාළුගම් කියලා කියන්නේ? අපි සාමාන්‍ය වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේ කුඩා අවදීදී අපි දුටු රූප, අපි ඇසු ශබ්ද, ඒවා දැන් මොකක්වත් නැහැ. නමුත් අපේ හිතේ තිබෙනවා මම මේවා දුටුවා, මම මේවා ඇසුවා කියලා. අර මමත්‍ය අනුව අපි උපාදාන වශයෙන් මේවා අල්ල ගන්නවා. ඒ අල්ල ගැනීම නිසාම අපි ඒ කර්ම බන්ධණයට බැඳිලා නැවත නැවතත් සංසාරී ගමන් කරන මහ පුදුම තත්ත්වයක් මෙතන තිබෙන්නේ. අර විඥානීය මායාවක් කියලා කිව්වේ ඒකයි. නැති දෙයක් මේ පෙන්වන්නේ. නමුත් බලන කෙනාට මේක ඇත්තයි. මේ මැජික් දර්ශනයක විද්‍යාවක් එහෙම තියෙන්නේ කවුරුත් යන්නේ මොකක් හරි දකින්න. හැබැයි ඒ වගේම පෙන්නනවා. පෙන්වුවට මොකද මෙතන ඇති හරයක් නැහැ, සාරයක් නැහැ. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ මේ විඥානීය මායාවක් කියලා. වෙන හැම ආගමකම විඥාණය තමයි සාරය, හරය. ආත්මය හැටියට සලකන්නේ. අනිත් දේවල් ඔක්කොම ආත්මය නෙවෙයි කිව්වත් විඥාණය ආත්මය හැටියට ගන්නවා අනිත් හැම ශාස්ත්‍රවරයෙක්ම, ලෝකේ හැම ශාස්ත්‍රවරයෙක්ම. නමුත් බුදු පියාණන් වහන්සේ පමණයි විඥාණියත් මායාවක් කියලා වදාළේ. මක් නිසාද මෙතන තිබෙන්නේ මහා රැවටිල්ල. මේ රැවටිල්ලට උපකාර වෙන්නේ අර අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව එහෙම පිටින්ම කඩතුරාවක්. නීවරණ කියලා කියනවා. ඒ කඩතුරාවෙන් වැහිලා දැන් විද්‍යාවක් දක්වනකොට ඒ කළු ගෙද්දක් එහෙම දාලා ඒ බොරුවට යම්කිසි මහාපෑමක් ඒ තුලින් කරනවා. ඒ වගේ මේ අවිද්‍යාව කියන කළු රෙද්දෙන් ඒ මුලාව ඇති කරනවා. ඊළඟට තණ්හාව කියලා කියන ඒ බන්ධනය, ඒක ඇලීමක් හැටියට දක්වනවා. ඇලීම, රාගය, ලෝභය ආදී නොයෙකුත් නම් වලින් කියන ඒ තණ්හාව වගේ නරක අරක ඇති දෙයක් හැටියට පෙන්වනවා. ඒ තණ්හාව අනුවමයි අර අල්ලා ගැනීම තියෙන්නේ. එදිනදා ජීවිතයේ මේවා තම තමන්ට ඒ මට්ටමින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. තම තමන්ගේ දැඩි ආවේගයන්ට හේතු වුණු අවස්ථාවල් ගැන හිතලා බලනකොට නැති දෙයක් තුලින් අපි මේ ඇති දෙයක් මවාගත්තු ආකාරය, විශේෂයෙන්ම යක කියාගෙන කෙනෙකුට උදාහරණ වශයෙන් හිතලා බලනවා නම් තම තමන්ගේ කුඩා අවදී, එහෙම නැත්නම් ඒ වයස්ගත අයට තරුණ අවදී, ඒවායේ ඒ තම තමන් උපාදාන හැටියට අල්ලගත්තු දේවල් දැන් කෝ ඒ කිසිවක් නැහැ. නමුත් ඒවා පිළිබඳව යම්කිසි සිතින් ඇති කරගත්තු මමයේ මාගේ කියන හැඟීම තිබෙනවා. මම ඊළඟට මම කියලා ගත්තාම මගේ කියලා දෙයක්ත් තියෙනවා කියලා හැඟීමකුත් එනවා. ওই දෙක අතර තියෙනවා මහ පුදුම විදියේ මුලාවක්. මෙන්න මේ தත්ත්වය අවබෝධ කරගැනීමේදී දා ජීවිතයේ කෙනෙකුට පුළුවන් අර සතර සතිපට්ඨානෙ හරියාකාර පුරුදු කරමින් විදර්ශනා විදියට ආනාපාන සතිය උපකාර කරගෙන. ආනාපාන සතිය කියලා කියන්නේ තමන්ගේ මේ ආශ්වාස ප්‍රශ්වාසය ඒකත් අපි එකක් හැටියට සැලකුවට මොකද මෙතන තියෙන්නේ එක්තරා ඒ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තුලින් අපිට පේනනවා ඒ අනිත්‍යතාව. ඒක හොඳ නිදර්ශනයක්. ඒ වගේම හැම දෙයකම මේ වායේ ඇතිව පැවති නැති වෙන ස්වභාවය මේක වැටහෙනකොට ක්‍රමක්‍රමයෙන් අර නිත්‍ය සංඥාව ඉවත් වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා ලෝකයේ තිබෙනවා විපල්ලාස හතරක්. විපර්යාස කියලා කියන වැරදි අවබෝධ හතරක්. අනිත්‍යේ නිත්‍ය සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අසුභේ සුභ සංඥා, අනත්ත්‍යේ අත්ත් සංඥා. අනිත්‍යදේ නිත්‍ය හැටියට නිත්‍ය කියන හැඟීමක් ලෝකයා තුල තිබෙනවා. දුක් සහිත දේ සැප හැටියට සලකන ස්වභාවයක් තිබෙනවා. අසුභ දේ සුභ හැටියට සලකන ස්වභාවයක් තිබෙනවා. අනාත්ම වූ දේ ආත්ම හැටියට සලකන ස්වභාවයක් තිබෙනවා. මේ විපල්ලාස කියලා කියන විපර්යාස තත්වයෙන් මිදෙන්න ඕන සිත්. මේ මිදීම සඳහා උපකාර වෙනවා අර යථා භූත ඥාන දර්ශන කියලා කියන මේ යථා තත්ත්‍ය ඇතිතතු පිළිබඳ අවබෝධය. ඒක වෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අපගේම සිත තුලින් අර කලින් කියපු ආකාරයට අර නාම ධර්ම වලින් විත්තිකරුවන් තමයි ඔක්කොම. නමුත් එක්කෙනෙකුට හරි සමාව දීලා වැඩි කරව ගන්නවා. මේ මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය බවට පත් කරගෙන නුවණින් ඒ සියුම් මූසේ සිටේ ස්වභාවය දැකීමට අපහසු සියුම් මූසිතේ ස්වභාවය වටහා ගන්න උත්සාහයක් එදිනදා ජීවිතේම කළ යුතුව තිබෙනවා. යම්කිසි ශීලයක පිළිපදලා ශීලය මගින් කරන්නේ මේ කය වචන හික්මවාගෙන සිතට චිත්ත විවේකයට අවස්ථාව සලසා දීමයි. පසුතැවිලි වලින් සිත මුදාගෙන චිත්ත විවේකයට ඉඩ සලසා ගන්නවා. ඊළඟට ඒ සමාධියක් ඇති කරගත් පුද්ගලයා තුළ චිත්ත විවේකය තිබෙනවා. කාය විවේකයේ චිත්ත විවේකයේ උපදී විවේක වශයෙන් දක්වන විවේක අවස්ථාවල් ඒවා තුළින් තමයි මේ නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් වන්නේ. එතකොට මේ සමාධිය ඇති කරගත්තට පස්සේ මේ සමාධිය පිහිට කරගෙන අර හරියාකාර මිනිහි කිරීමෙන් හැම දෙයකම මිරිඟු ස්වභාවය රූපයක් රූපයක් සද්දයක් සද්දයක් කියලා එතනින් අතර කරන්නේ මොකද? තව ඈතට වුණනම් පුළුවන් තව සවිස්තරව අපිට කරන්න. නමුත් නිවන සඳහා උපකාර වෙන්නේ නැහැ. එදිනදා ජීවිතයේ එදිනදා කටයුතු සඳහා නම් උපකාර වෙන්න පුළුවන්. මේ රූපය කොයි විදිහකක්ද, කාගේ එකක්ද, කොහොම ලස්සන එකක්ද, නරක එකක්ද, කැත එකක්ද කියලා ඒ විදිහට විග්‍රහ කිරීලි. නමුත් ඒවා තුළින් තවදුරටත් සංසාරයේ වැඩෙන මිසක්, මුලාව වැඩි වෙනව මිසක්, අවිද්‍යාව වැඩි වෙනව මිසක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන්නේ නැහැ. ඒක නිසා අපි කරන හැම දෙයක්ම අපේ පරමාර්ථයට එකඟවයි හොඳ හෝ නරක හෝ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය නිවන් දැකීමට බලාපොරොත්තු වන පින්වතා ලෝකයක් කොයි විදිහට කල්පනා කරා ඒක පිස්සුවක් හැටියට සැලකුවා තමන්ගේ පරමාර්ථය අනුව ඒ තමන් බලාපොරොත්තු වන ඉලක්කය අනුව මානසිකාර්ය හසුරුවා ගන්නට වෙනවා. ඒ විදිහට ඒ කෙටියෙන් මෙනෙහි කරලා මේ දුවන සිත සිතේ ස්වභාවය අර ගලාගෙන යන වතුරක් වගේ මේක ඇදගෙන යනවා. එහෙම නැත්නම් කුළු කොණෙක් ඇදගෙන යනවා වගේ. ඒක පළමුවෙන්ම මේක විසිරෙන සිත තැන්පත් කරන්න ඕන. තැන්පත් කරගෙන සමාධිය ඇති කර ගන්න ඕන. ඊළඟට මේ දුවන සිත. දුවන සිත ක්‍රමක්‍රමයෙන් මේක මට්ටු කරලා නතර කර ගන්න ඕන. සිත නතර වෙන්නේ ඇත්ත වශයෙන්ම අර තණ්හාව මේ ගැන කලකිරීම තුලින් මේ යථා තත්ත්වය අවබෝධ වෙනකොට කලකිරීම වැඩෙනවා. මෙතන මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මේ හැම එකක්ම අනිත්‍යයි කියලා. අනිත්‍ය සංඥාව වැඩෙනකොට මේවා ගැන අර කලින් තිබුණු ගැම්ම නැති වෙනවා. උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම ක්‍රමක්‍රමයෙන් තුනී වෙනවා. එහෙම වෙලා යම්කිසි අවස්ථාවක හරියටම අවබෝධය මතුණා නම් අන්න ඒ අවස්ථාවේ මේක ඉබේම අතහරිනව නෙවෙයි අතහැරෙනවා. අතහැරෙන තරමට කලකිරීමක් වෙනවා. ඒකට තමයි සසර කලකිරීම නිබ්බිදා ආදී වශයෙන් කියන්නේ. නිර්වේදය කියලා කියන්නේ සසර කලකිරීම. හැම දෙයක් පිළිබඳව අවසාන විමුක්තියට උපකාර වෙන්නේ ඒ කලකිරීමයි විරාගය කියලා. මේ වචන වශයෙන් බලනකොට බොහෝ දෙනාට මේවා අප්‍රිය වචන. සාමාන්‍ය ලෝකයේ මක්නිසාද ලෝකයා හැමතිස්සෙම බලන්නේ ලෝකය වැඩි කරගන්න. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා නැසියා ලෝක වඩනු ලෝක වර්ධනය නෙවෙයි කරන්න තිබෙන්නේ. ලෝකය වැඩිම නෙවෙයි. මේ ලෝකය වැඩිම මාර්යාගේ වැඩක්. මාර්යා බලන්නේ හැමදාම අපු මුලාවේ තබා ගන්නට. බුදු පියාණන් වහන්සේලා ආර්යයන් වහන්සේලා උත්සාහ කරන්නේ ලෝකයා ඒ தත්වෙන් මුදවා ගැනීමට. මාර්යාගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට. ඒ සඳහා උපකාර වන්නේ මේ අවබෝධයයි. අවබෝධයට අවබෝධය වෙන කෙනෙකුට ඇති කරන්න බෑ. බුදු පියාණන් වහන්සේටවත් ඒක කරන්න බෑ. ඒ තනත්තාගේ සංසාරික ශක්තිය අනුව සමහර විට ගාථා පදයකින් සමහර විට ගාථාවකින් සමහර විට වඩා දීර්ඝ දේශනාවකින් තවත් නොයෙකුත් උපක්‍රම වලින් බුදු පියාණන් වහන්සේ ඒ අයගේ මේ සංසාරික බුද්ධිය මෝරාගේ සංසාරික බුද්ධිය නිවනට යොමු කරලා අරහත්ත්වය ලබා දුන්නා. නිර්වාණ අවබෝධය ලබා දුන්නා. අන්න ඒක නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ ලොකු කුඩා බෙහෙදයක් නැතිව අප තුල තියෙන්න පුළුවන් නිවන් දැකීමේ ශක්තිය. හත්වරුදු අය පවා රහත් උනිමක් නිසාද ඒ සාංසාරික බුද්ධිය ඔවුන් තුල මෝරලා තිබුණු නිසා. අර මෙතන මේ ආරම්භයේදීම කියවුණ ආභිධර්මයේ උගන්වපු ආචාර්යන් වහන්සේ කෙනෙක් ගැන, විනේධර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන මේ පොතපතින් කොයිතරම් ඒ ඉගෙන ගත්තත් නිවනට උපකාර වන දේ ටික නැත්නම් හැමදාම මාර්යාගේ ග්‍රහණයේ සිටින්නේ. සාමාන්‍යයෙන් ලෝකේ දැන් පැවිදි වීම ගැන හිතුවත් අනිත් දේවල් ගැන හිතුවත් මේ උගත්කම පමණයි අපි ලෝකේ වටිනා දේ හැටියට සැලකන්නේ. නමුත් මේවා මේ ශ්‍රුතමය ඥාණය පොතපතින් එක් කරගත්තු මේවා සුත්තමේ ඥානය. ඒවා පිළිබඳ ඒ ඥානින් බෑ නිර්වාණ තත්ත්වය පිළිබඳ අවබෝධයක්වත් ලබන්න. දැන් සාමාන්‍යයෙන් සිටියමක් දැකලා අපිට බෑ ගමනක් යන කෙනාට තේ අවබෝධය නැහැ සිටියමකින් ඒ සිටියමක් දැකලා ඇති කරගන්න අවබෝධය. ගමන යන්න ඕන. අන්න ඒ වගේ තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් මේවා පිළිබඳව අන්නේ අවස්ථාවේ තමන් ගේසක පහ වෙනවා, සැක ඉවත් වෙනවා. පොතපතින් ආදී ඒවායින් ලබා ගන්න දේවල් පිළිබඳ ප්‍රතිකුත් සැක ඉති වෙනවා. මේ සඳහා උපකාර වෙන්නේ විදර්ශනා මානසිකාරයයි. මේක එදිනදා ජීවිතයේ මේවා අර සංඝයා වහන්සේලාට පමණක් එහෙම නැත්නම් පැවිදි වුණාට පස්සේ පමණක් කරන දේවල් හැටියට සලකන්න නරකයි. මේ බුද්ධ කාලයේ සින්නෑතක් ගිහි ඒ උපාසක උපාසිකාවන් පවා තමන්ගේ සාංශාරික ශක්තිය මතු කරගෙන මේ විදර්ශනා ඥාන දියුණු කරගෙන මේ මාර්ගඵල අවබෝධය ලබා ගත්තා. ඒක නිසා එදිනදා ජීවිතයේ යම්කිසි කර්මස්ථානයක් පරිහරණය කිරීමෙන් සමාධියක් ඇති කරගෙන ක්‍රමක්‍රමයෙන් ඒවා පිළිබඳ උපදෙස් දෙන්න පුළුවන් අය ඇසුරෙන් මේ විදර්ශනා ඥාන මතු කරගන්න උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. මේ සංසාර දුක්ඛ කෙලවර කරගන්නට ඉඩක් ලැබෙන්නේ අපි මුලින් සඳහන් කළා වගේ බුද්ධෝත්පාද කාලයකයි. තා අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් බුද්ධෝත්පාද කාලයක නිසා තමයි බුදු පියාණන් වහන්සේ දිනපතාම අර සුගතෝ ආද වශයෙන් ඒ දුර්ලභ කාරණා ගැන දක්වලා තිබෙන්නේ. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත්ත්ව පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්ධම්ම සමනං දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ කියලා කාරණා හයක් දක්වලා තිබෙන දුර්ලභ හැටියට බුද්ධෝත්පාද කාලයේ අතිශයින්ම දුර්ලභයි. ඊනාට බුද්ධෝත්පාද කාලයේ ලබා ගන්න මනුෂ්‍යාත්ම භාවයේ ඊටත් වඩා දුර්ලභයි කියලා කියන්න පුළුවන්. වෙන ආත්ම භාව ලැබුවා නම් මේ පිරිසනුන් ප්‍රේතීන් වල හිටියා නම් ඒ තත් මේ නිවන් අවබෝධ කරගන්න බැරි නිසා මේ මනුෂ්‍යාත්ම භාවය බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවය ඊටාත්ම අගනාදියක් හිටිය සලකන්නේ. එහෙම සාමාන්‍ය මිනිස්සෙක් කියලාත් මදි මිනිස් රූපයක් විතරක් තිබුණාට මදි හොඳට අංගපසංග ඇතිව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තිය ඇතිව ඥානවන්ත මිනිස්සුන් භාවය තමයි ක්ෂණ සම්පත්තිය හැටියට සැලකන්න පුළුවන්. ඒ ක්ෂණ සම්පත්තිය ලබා ගත්තත් අපි කෙනෙකුට පැවිදි වීම පමණක් නෙවෙයි මේ පැවිද්ද කියන වචනේ හැඟෙන්නේ නෙක්ඛම්මයයි. ගිහෙන්නෙක් වීමේ ශක්තිය. ඒ පැවිද්ද ඊටත් වඩා දුර්ලභයි. පැවිදි වුණත් සමහර විට ධර්මය අසන්නට ලැබුණත් නිවනට උපකාර වන ධර්මය අසීම ඉතාම දුර්ලභයි. එහෙම ධර්මය ඇසුවත් ඒ ධර්මය අනුව හැසිරෙන්නට ඒවට උපදෙස් දෙන සත්පුරුෂාවස්ය කියලාගෙන කල්යාණ මිත්‍යාස්ය අතිශයින්ම දුර්ලභයි. ඒ විදිහට බලනකොට අර ඉලක්ක පුවරක මැද තිබෙන ඒ ඉලක්කය වගේ ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රාස්ය විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයෙන් කියනවනම් මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන අවස්ථාව හැටියට සලකන්න පුළුවන්. නිවන් දකින්න කෙනෙක් බලාපොරොත්තු වෙනා මේ අවස්ථාවේ තමයි පුළුවන් වන්නේ. දැන් මේ ලෝකයේ සමාජයේ ඇති වෙන පරිවර්තනය ගැන සලකලා බලනකොට හැම පැත්තෙම කල්පනා කරලා බලනකොට තව પરම්පරා කීපයක් යනකොට මේ නිර්වාණය කියන වචනයත් සමහර විට ලෝකයට අමතක වෙන්න පුළුවන්. දෙවෙනුට වෙන දේවල්. ඒවා ඉහවහාගෙන යන වෙන දේවල් මතුවෙන්න පුළුවන්. භෞතික බලවේගය, තව නොයෙකුත් කෙලෙස් බලවේග නිසා ඒ ලෝකයේ නිර්වාණය කියන නිවන කියන වචනය, බුද්ධ කියන වචනය ඒවා නැති වෙලා යන කලක් යනකොට. ඒකයි අර බුදු කෙනෙක් පහළ වුණාම බුද්ධෝ කියන වචනේ අහලා සමහරු මහා පුදුම විදියට බුදුම විදියට ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ. ඒ තාක්කේ බුද්ධ කියන වචනේ පවා යට යනවා. නිර්වාණ කියන වචනේ යට යනවා. අන්නේ බඳු යුගයක් ඉදිරියට එන නිසා මේ හැම පින්වතෙක්ම මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අපේ මේ ජීවිතය අපි කැප කරන්න තිබෙන අර ලෞකික ඒ සැප සම්පත් සඳහා නෙවෙයි ලබාගත් දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් අපේ මේ සිතේ යථාර්ථය අර දැකීමට අපහසු ඉතාමත්ම සියුම් වූ ඒ කැමැතිමති අරමුණෙහි වැඩෙන මේ සිත රැක ගැනීම සඳහා යම්කිසි ප්‍රයත්නයක් අපි යොදන්ට ඕන. ඒ ප්‍රයත්නය සම්පූර්ණ කරගත්තා නම් අර චිත්තං ගුත්තං සුඛාවං කියලා බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට මේ සිත හරියට රැකගත්තා නම් සිතේ පිරිසිදු බව ඇති කරගත්තා නම් විමුක්තිය ඇති කරගත්තා නම් ඒ තැනැත්තාට අර ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් මිදෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. මේවා ඇත තිබෙන දේවල් හැටියට සලකන්නේ නැරකයි අප ළඟ ළඟම තිබෙන හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සන්තිකේන විජානන්ති මගා ධම්මසකෝ විදා කියලා. අනේ මේ ළඟම තිබෙන ධර්මය මේ අය දන්නේ නැහැ නේද? මේ ධර්මය නොදන්න මෘගයෝ මෝඩයෝ කියලා. මෘග කියලා එතන කියන්නේ මෝඩයෝ. අනේ මෝඩකම. මේ ළඟම තිබෙන නිවන කට්ටියට පේන්නේ නැහැ කියලා. එයින් අපිට පේන නිවන කියන එක දැන් අර ඊරහඳ වගේ අර ඈත තියෙන දෙයක් නෙවෙයි. මේ අපතුලම තිබෙන දෙයක්. බුදු පියාණන් වහන්සේ ඉතාම වටිනා දේශනාවක් පිනවනවා. මහණෙනි මේ බඹයක් පමණ වූ මේ ශාරීරිය තුලම මම ලෝකයක් ලෝකයේ හට ගැනීමක් ලෝකයේ නිරෝධයක් ලෝක නිරෝධය සඳහා ප්‍රතිපදාවක් මම දක්වනවා කියලා. ලෝකය කියලා කිව්වෙ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි මෙතන. දුක දුකට හේතුවක් දුක නැති කිරීමෙන් ලබන නිවනක් ඊට මාර්ගයක් මේ සම්බයක් පමණ වූ ශාරීරිය තුලම තිබෙනවා කියලා බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළා. සංඥාවක් හිතත් ඇති මේ ශාරීරිය තුලම මලමිනියක් තුල නෙවෙයි. දැන් මේ කාලේ නම් අපි කෙනෙක් මිය ගියාම තමයි මේ මිය ගිය මේ මරණ ශාරීරිය ඉස්සරහා තියාගෙන අපි නිවන් සුව ලැබේවා කියලා කියනවා. එහෙම එකින් නෙමෙයි මෙතන කියන්නේ මේ සංඥාවක් මනසත් ඇති මේ ජීවත් වෙන මිනිස්යා තුල ඉතින් නිවන ලැබීමේ ශක්තිය තිබෙන්නේ. ඒක මතු කරගත්තේ නැත්නම් අන්නර බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ හැටියට සම්තිකේන විජානන්ති මගා ධම්මසකෝ විදා. මේ ළඟම තිබෙන නිවන මේ මෝඩයෝ තේරුම් ගත්තින් ගන්නෙ නැහැ නේද කියලා කියන්න වෙනවා. අනික නිසා අපි නුවණින් කල්පනා කරගෙන මේ ලබාගත් වටිනා මිනිස්යාත්ම භාවී මේ උතුම් බුදු පියාණන් මහසේලා මතු කරලා දුන්න මේ ශ්‍රේෂ්ඨ සද්ධර්මයේ ජීවිතයට ලං කරගෙන අපේ හැකියාවන් සාංසාරික හැකියාවන් මතු කරගෙන ඒ බුද්ධිමත්ව බුද්ධිය මතු කරගෙන උතුම් අමා මහ නිවන සැනසීමට මේ ධර්ම ශ්‍රවණය අතුත පාර වේවා කියලා කල්පනා කරනකොට දැන් මේ අද දින මේ පොයේ දවසේ ආජීවස්තංග ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ වගේ මේ කය වචන හසුරුවාගෙන මේ අවස්ථාවේ ඒ සිහියෙන් නුවණින් යුක්තව මේ ධර්ම ශ්‍රවණය කළා. මේ සුළු වේලාව තුල ඒ ධර්ම ශ්‍රවණය ආනිසංස හැටියට අපි සාමාන්‍යයෙන් සලකන නිවන් දැකීම ඒක ගැඹුරින් සලකලා බලනවා නම් ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් ඒක ආශ්චර්යවත් දෙයක් නෙවෙයි. අපේ චිත්ත සංතානය තුළ යම් මේ ධර්ම ශ්‍රවණ අවස්ථාවෙදී සංපත් වෙන යම් කිසි ධර්ම පරම්පරාවක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා හැටියට හඳුන්වන මේවා ඒ නිවන සඳහා උපකාර වන ඒ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අතර පංචේන්ද්‍රිය පංච බල නමින් දක්වනවා. ඉන්ද්‍රිය පහක් සහ බල ධර්ම පහක් හැටියට දක්වනවා. සද්ධාවත්, වීරියත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත්. මේ සුළු වේලාව තුළ මේ පින්වතුන්ගේ චිත්ත සංතානය තුන්වන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ වගේම යම්කිසි වීර්යයක් ඇති කරගෙන මේ පැයක් තරම් කාලය මේ විදිහට මේ ඉඳගෙන මේකට කන්‍යමාගෙන සිටියේ ඒ තුලින් ඊළඟට සතිය දියුණු වුණා, සිහිය දියුණු වුණා. ඊට සමාධිය යම්කිසි අවස්ථාව දීර්ඝ වේලාවක් සතිය පවත්වනකොට සමාධිය තියෙනවා. මේ තුලින් යම් යම් වැටහීම් ඇති වෙනන සමාධිමත් සිතේ ඒ වාට තමයි ප්‍රඥාව කියලා තිබෙන්නේ. අන්න ඒක ඒ විදිහට ශ්‍රද්ධා, විරිය, සත්‍ය, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට පත් කරගන්න උපකාර වන සම්පිසිල කුසල චිත්ත පරම්පරාවක් මේ අවස්ථාවේ තම තමන්ගේ සන්තාන චිත්ත සන්තාන වල ඇති වුණා. ඒවා උපකාර කරගෙන හැකි තාක් ඉක්මනින් මේ ජීවිතයේදීම ඒ සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග බලවත් වේදී මුතු මම මහණුවන් සාක්ෂාත් කරගෙන මේ ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම මේ ශාසන ආරක්ෂක එන සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු මේ ස්ථානයට අභිගෘහිත දෙවි දේවතාවුන් ඇතුළු එහෙනම් තා දිව්‍ය බ්‍රහ්ම කෙනෙක් ඇතුළු තේ හැම දෙනෙක්ම මේ අවස්ථාවේ අපි ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් ඇති කරගත්තු ඒ කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධීන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා, ශාසනයට වඩාත් තේජ ආරක්ෂාව සලසත්වා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මේ වගේම අපනමින් නැසීමේ පරිලෝකීය ඥාතීන් ඇතුළු අවීචේ පටනකනිට අදක්වා වූ යම් තාක්ෂණික සිංහවන් කැම සත්‍ය වූ ධ්‍යාන දිනක්මත් මේ අපගේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයන් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිකින් මේ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුකින් අත් මිදෙත්වා කියලා හිතනවා.
මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. ඉස්සාවතාච අම්මේහි දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකා හුන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනී වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්මදානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.